Sen bak. ఉదయ్ తిరువ సర్ణ శామి నాటము అదత్త పిసు పుర్దు పార్ది అగారో దిన పేర్చిన కుజదాహము ధాము సాగచ్చ ఆరంభ కరము అదత్త తపకరి అనుకంపావిం తపకి స్వయంగాల్సి నమకే నవసరై హనుమంది జానమి స్వయంగా సమగ్ర సంబంధిగా ఇన్నో ఇది అపి స్వయంగా పాద నమస్కారం పిత గౌరవం పిలిగన్న అపకి మహాచార్యత్వ సంబంధ ఇలానేతాము మమ కుట కథల బలండాంగిటు మాట ඉතින් මම ආරාධනා කරනවා අපි ස්වාමීන් වහන්සේට මේ සාකච්ඡාව ආරම්භ කරමු කියලා. තෙරුවන් සරණයි.
මේ සාදු සාදු සාදු.
මේ තෙරුවන් සරණයි. හරි ගැටලුවක් ඉදිරියට තියෙනවා නම් ඒකත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන්.
අසරි ස්වාමීන් වහන්සේ දැනට ගැටලුවක් නැහැ. දැන් අපි ඉදිරියට යමු. එහෙනම්
සරසන්න මම ඉතල කතාරි ගැටලුවක් යොමු කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට ආරම්භයක් ගන්න පුළුවන්. සමහර අයට ඇහෙන්නේ නැහැ කියලා තියෙනවා මේ. ඇහෙනවද කතා කරනවා?
ඇහෙනවා හොඳට අපිට.
සමහරට ඇහෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා. ඇහෙනවනේ.
සමහරට මේ මේ විදුලි විසන්තිය නිසා සමහර ප්‍රදේශවල ප්‍රශ්න වෙන්න පුළුවන් නේද?
ඔයි කාට හරි ගැටලුවක් යොමු කරන්න පුළුවන් නම් හොඳයි ස්වාමීන් වහන්සේට ආරම්භයක් ගන්න පුළුවන් ඉතින්.
ඔසරයි ස්වාමීන් වහන්සේලා ඇතුළු හැම දෙනාගෙම ප්‍රශ්නයක් නැතිම නම් මම මෝඩ ප්‍රශ්නයක් අහන්න යොමු වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ මෝඩකමනේ. එතකොට දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා මේ කියනකොට මේ අවිද්‍යාව කියන එක එක ධර්මතාවයක් හැටියට ගන්නවාද ස්වාමීන් වහන්ස කියන එක? මේ පටිච්චසමුප්පාදයේ කෙනෙක් යම් කෙනෙක් එහෙම දෙයක් ඇත්තේ නෑනේ, හේතුඵල ධමයක්නේ. ඒක ඇත්ත. නමුත් අර අවිද්‍යාව කියනකොට ඒක ගැන ටිකක් විස්තර කරලා දෙන්න පුළුවන් නම් ස්වාමින් වහන්ස බොහොම පිං. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනත් එක තමයි ප්‍රශ්නයක් වෙයි. මම කතා කරන්නේ මම එහෙමද දන්නේ නැහැ නේද?
එහෙනම් ස්වාමින් වහන්ස පොඩි අඩුවක් තියෙනවා, නමුත් මම හිතන යම් ප්‍රමාණයට
ඇහෙනවා. හරි. ආපු ප්‍රශ්නේ තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක. අපි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර කියන තැනට යන්න කලින් අපි බලමු අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. දැන් අවිද්‍යාව කියတဲ့ කියන්නේ අවිද්‍යාව කියන්නේ මෝඩකම, නොදැනුවත්කම, අඥානකම වගේ වචන වලින් කතා කරනවනේ. ඔය අජිත වගේ සූත්‍රවලදී පැහැදිලි කරලා තියෙනවා අවිද්‍යාය නිමුතෝ ලෝකෝ කියන. මේ මුළු මහත් ලෝකයේම වැහිලා තියෙන්නේ අවිද්‍යාවෙන් කියලා කියනවා. එහෙනම් මේ අවිද්‍යාවෙන් නම් වැහිලා තියෙන්නේ, අපි අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හොයාගෙන යන්න. අන්න එතෙන්දී අවිද්‍යාව කියන දේ විස්තර කරනවා. දුක්ඛේ අඥානං, සමුදයේ අඥානං, නිරෝධේ අඥානං, මග්ගේ අඥානං. අන්න දුක්ඛ නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. සමුදය නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. නිරෝධේ නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. මාර්ගයේ
නොදන්නාකම තමයි අවිද්‍යාව
කියන්නේ. අපි අවිද්‍යා පත්‍ය සංඛාර කියන වාක්‍යය අවිද්‍යා ප්‍රත්‍යෙන් සංස්කාර කියන වචනයෙන් අපිෙන් අපි අවිද්‍යා දැනුත් එහෙමද?
දැන් හොඳයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. අපි ගනිමු අවිද්‍යා පත්‍ය සංඛාර කියලානේ තියෙන්නේ. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා එකේ අවිද්‍යාව ප්‍රත්‍යෙන් සංස්කාර කියන එක හොයන්න කලින් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන එක අපි හොයාගනිමු. අවිද්‍යාව කියන එක සඳහන් කරනවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥානං, සමුදයේ අඥානං, නිරෝධේ අඥානං, මග්ගේ අඥානං. දුක කියන්නේ මොකද්ද කියලා නොදන්නාකම, සමුදය නොදන්නාකම, නිරෝධේ නොදා මාර්ගය නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. ඊට පස්සේ බලනවා දුක මොකද්ද? දුක කියන්නේ මොකද්ද? අන්න එතකොට දුක කියන්නේ මොකද්ද කියලා කියනකොට දුක නොයෙකුත් තැන්වල සඳහන් කරලා තියෙනෝනේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අපියේ සංපයෝග දුක්ඛ, පියේ විපයෝග දුක්ඛ, ඔය විදිහට සඳහන් කරලා තියෙනවානේ. සංකිටේන පංච පාදානකන්දා දුක්ඛ ඔය ආදී වශයෙන්. ඊට පස්සේ අපි බලනවා අපිට අවිද්‍යාව තේරෙන්නේ නැත්නම් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා හොයනවා. ඒතරත් වෙනවා දුක, දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නොදන්නා සම. ඒකත් මොකද්ද කියන අපිට තේරෙන්නේ නැහනේ. ඊට පස්සේ බලනවා මොකද්ද මේ දුක්ඛ කියන්නේ මොකද්ද? මොන දුක විභංග කරනවා? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ඉපදීම දුකක්ලු නේද? ඉපදීම දුකක් කියලා සඳහන් කරනකොට අපි බලනවා ඉපදීම කියන්නේ මොකද්ද? ඉපදීම කියලා කියන්නේ මව කුසක ඉන්න කලලයක්. කියන්නේ වැඩෙන දරුවෙකුට අපි ඉපදෙනවා කියන්නේ නැහැ. ඉපදිච්ච බිරිඳෙකුට අපි ඉපදෙනවා කියන්නේ නැහැ. නමුත් ඉපදීම කියලා එකක් නැත්තේ නැහැනේ. මොකද්ද මේ ඉපදීම කියලා කියන්නේ? අන්න ඒ පිළිව අන්න ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉපදින් උපදින්න කලින් හිටපු කුඩා දරුවෙක් කලල රූපයක් හෝ මව කුසක ඔත් එහෙම නැත්නම් ඉපදිච්ච සිඟිති දරුවෙක් හෝ නෙමෙයි ඉපදීම කියන්නේ. ඉපදිච්ච නැති දරුවට උපදිනවා කියන්නේත් නැහැ, ඉපදුණු දරුවට උපදිනවා කියන්නේත් නැහැ. හැබැයි ඉපදීම කියලා දෙයක් නැතිත් නැහැ. ඉපදීම කියන්නේ සත්‍යයක්. අනේ ඉපදීම කියන්නේ මොකද්ද? ජරාපි දුක්ඛ. නේ ජරාවට පත් වෙන කලින්, ජරාවට පත් වුණාට පස්සේ, ජරාවට පත් වෙන කලින් දිරන්න, අපි දිරනවා අපි කියමු අස්තියක් කියලා. දිරන්න කලින් අස්තිය හෝ දිරපු අස්තියට අපි ජරා කියන්නේ නැහැ. නමුත් දිරීම කියලා දෙයක් නැත්තේ නැහැ. අපි හොයන්නේ දිරන්න කලින් අස්තිය හෝ දිරපු අස්තිය නෙමෙයි දිරීම කියන්නේ මොකද්ද? අන්නේ දිරීම කියන සත්‍ය මොකද්ද කියලා විමසන ගතිය, විමසීමක් කරන්න ඕන. අන්නේ එහෙම විමසද්දී අන්නේ විමසන ගතියත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දිරන්න කලින් තිබිච්ච දෙයක් හෝ දිරීමටපත් වූ දෙයක් නෙවෙයි දිරීම කියන කාරණේ හොයන්න. අන්නේ මේ විදිහට හොයාගෙන යද්දී අපි අවිද්‍යාවෙන් මෝඩකමින් අපි දෙයකට නේනම් වෙලා තියෙන්නේ. දිරන්න කලින් දෙයකට හෝ දිරපු දෙයකටනේ. නමුත් දිරීම කියන ඇත්තතම කාරණයක්, සත්‍යතම වූ කාරණේ සොයාගෙන යද්දී ඒ ලං වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නැග ගන්න පුළුවන් කමක්. නමුත් ඒදී ඒතන යෙදීමක් තියෙනවනේ, එතන සංසිද්ධියක්, එතන සිදුවීමක් තියෙනවනේ, නැහැ කියන්න බැහැනේ. අන්න ඒ කාරණය පිළිබඳව විමසාගෙන යද්දී ලං වෙන්න බෑ. උපය උපාදාන විනිබද්ධ අපිනිමේෂ වෙනවා. උපය කියන්නේ ලං වෙනවා, ලං වෙලා බැහැගෙන බැසගෙන කටයුතු කරන්න බෑ. අන්න ඒ සංසිද්ධිය මොකක්ද කියලා අවධානය යොමු කරගෙන යන්න පුළුවන්. ඒකත් එක ක්‍රමයක්. දැන් ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. මරණම්පි දුක්ඛං කියලා කිව්වට පස්සේ මැරෙන්න කලින් කෙනා හෝ, ඒ කියන්නේ හුස්ම අදිමින් ඉන්න කෙනාට මැරෙනවා කියන්නේ නැහැනේ අපි වචනේ. ඒ වදන ඒ වචනේ අපි පාවිච්චි කරන්නේ නැහැනේ අපි. හැබැයි මිය දුණු මෘත ශරීරයකට හුස්ම, ඒ කියන්නේ ආයෂයේ විඥානේ උණුසුම ගිලිහෙච්ච සීතල නිසල දේහයකට අපි මැරෙනවා කියන්නේත් නැහැ. හැබැයි මැරෙනවා කියන සංසිද්ධිය නැහැ කියන්නේත් නැහැ. මැරෙනවා කියන්නේ ඇත්ත. එහෙනම් මොකද්ද මේ මැරෙනවා කියන්නේ? දැන් ඒ අම්මා අහපු ප්‍රශ්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වට තේරෙන්නේ නැහැ. ඇත්ත තමයි. අවිද්‍යාව පත්‍යෙන් සංස්කාර කිව්වට එක වාක්‍යයක්. නමුත් අපිට ඒ වාක්‍ය දැනගත්ත කියලා අපිට මඟක් ඉපදුනේ නැහෙනේ. හිතන්නේ මොසනේම කියලා ආවේ නැහෙනේ. හොඳයි, එහෙනම් අවිද්‍යාව නොදන්නව නම් අවිද්‍යාව ගැන කියපු තැනක් බලන්න. මොකද්ද අවිද්‍යාව ගැන? විද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං සමුදයේ නිරෝධේ මගේ අඥානං. හරි, ඒ හතරක් ගැන කියනෝනේ. දුක පිරිසිඳ දැක්කොත් සමුදය ප්‍රහාණය වෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා, මග වැඩෙනවා කියලා තියෙනවා. එහෙනම් දුක පිරිසිඳ බලන්න යනවා. දුක කියන්නේ මොකද්ද? දුක කිව්වටත් අපිට එක සැරේටම අමාරු නිසා ඒක විභංගයකට යනවා. ඒක බෙදලා පෙන්නපුට යනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණපි දුක්ඛා. ඉපදීම, ඉපදෙන්න කලින් හෝ ඉපදුන නෙවෙයි, ඉපදීම කියන සිද්ධිය කියන්නේ මොකද්ද? දිරීම, දිරන්න කලින් හෝ දිරපු දේ නෙවෙයි, දිරන්න කලින් දේ හෝ දිරපු දේ නෙවෙයි, දිරීම කියන්නේ මොකද්ද? නෑ නෙමෙයිනේ. මරණය, මැරෙන්න කලින් හුස්ම අදින කෙනා හෝ මැරිච්ච දේහය හෝ නෙවෙයි, මැරෙනවා නැත්නම් මැරීම, මැරීම කියන සංසිද්ධිය කියන්නේ මොකද්ද? ඒක ඇත්තක්නේ. අන්නේ මොකද්ද කියලා හොයන්න විමසන්න යන ගතියත් එක්ක, ඒ විමසීමත් එක්ක, ඒ විමසන ගතියට, ඒ විමසන ගතියට අපිට තනියෙන් විමසෝතින් විමසලා විමසලා මොකද්ද වෙන්නේ? අපිට තවත් සුඛීය නිරුක්තියක් මට ආපහු හම් වෙනවා. අන්න ඒ විමසන ගතියට කල්යාණ මිත්‍රයාට නැමීමත් එක්ක ඈතරවීම සිදු වෙනවා, ඈතරවීම අර්ථාන්විත වීමක් වෙනවා. අන්න ඒ වගේ තැනකින් අපි අදහසක් ගනිමු. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, ඒක හරි ලස්සනට පැහැදිලි වුණා. දැන් ඔතන තියෙන අර අපි කියනවානේ සාමාන්‍ය මේ භව, මේ නොදන්නා භව, නොදන්නා කම. එතකොට එනම හිතට මෙතන පිටිපස්සෙන් තවත් කෙනෙක්, යමෙක් වගේ läග ගැනීමකට වැටෙන්න ඉඩ තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? එතකොට මේ දැන් එහෙම බලාගෙන යනකොට මේක ධර්මතාවයක් හැටියට ධාතුන්ගේ හේතුන් නිසා හේතු ප්‍රත්‍යයෙන් ඇතිවෙන එක හැටියට ගත්තොත් අවිද්‍යාව, ඒ කියන්නේ දැනීම, දැන ගැනීම, දැනගන්නකොට ඇතිවෙන නාම රූප නිසා ලෝකේ ඇති වෙනවා කියලා ඒ පැත්තෙන් ඉතින් හොයන එකේ තේරුමක් නැහැ නේද ස්වාමීන් වහන්ස?
අන්න අම්මා ගොඩාක් හරි ලස්සන තැනක්. අම්මා ඔය කොහොම අපි මෙතුවක් කාලයක් මේ අපි දැනුම හැටියට ගත්ත දේවල් නේද? බොහොම හරි ප්‍රගතිශීලී, හරි ලස්සන කාරණයක්. එතන අපි බලමු නාම රූප. දැන් අම්මම කියවනේ නාම රූප කියනවා. නම් කරන ස්වરૂපයක් කියන්නේ මොකද්ද? අන්න හරි. අන්න ඒ විදිහට නම් කරන ස්වરૂපයක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ දැන් ධාතු කියලා කියන්නේ, ධාතු කියන්නේ ස්වභාවයක්නේ. මොකද්ද මේ තද ගතිය කියන්නේ මොකද්ද? අන්න ඒ විදිහට අන්න මෙන්න මේක නිසා මේක වෙනවා, මේක නිසා මේක වෙනවා, මෙන්න මේ ප්‍රත්‍යයෙන් තමයි මේක වෙන්නේ. මොකද අපි ඊතර උනාද ප්‍රශ්නයකට උත්තරයක් විතරක් හම් වෙලාම මම කියන කෙනා තවරුණා විතරක් උනාද? කියලා ප්‍රශ්නයක් ඇහුවොත්
මම කියන එක්කෙනෙක් හම්බු වෙන්නේ නැති වගේ නේද ස්වාමීන් වහන්සේ මේක
දැන් ඔව් මෙන්න මේ වගේ දෙයක් හිතන්නකෝ ඔන්න මෙන්න මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි සංස්කාර වෙන්නේ කියලා අපිට උත්තරයක් ආවා කියලා කියමු දැන් ඒ උත්තරේ ආවට පස්සේ මම සතුටු වෙනවා නේ හැබැයි ඒ උත්තරේ ලැබුණට පස්සේ වෙන්න ඕන උත්තරය හමු වෙලා මම සතුටු වෙන එකද එහෙම නැත්නම් උත්තරේ ඒකෙන් වෙන්න ඕන ඊතර වීමද
ඊතර වීම
නමුත් අපිට ඒක උනේ නෑ නේද
නැහැ නේ
ඇයි එහෙම උනේ නැත්තේ ආ මෙන්න මේක නිසා තමයි මෙන්න මේක වෙන්නේ මෙන්න මේ දේ නිසා තමයි මෙහෙම වෙන්නේ ආ මේකට මෙන්න මේ ධාතු නිසා මෙන්න මේ රූපේ හැදෙනවා අන්න එහෙම අපි අම්මා මේ ප්‍රශ්න වලට උත්තර අපි කියන්නේ අර ප්‍රහේලිකා විසඳනවා කියලා අන්න ඒ වගේ ප්‍රශ්නයකට උත්තරයක් හොයාගත්තා ඒ උත්තරේ දිහා බල බලා අපි සතුටු වුණා හැබැයි මතුවෙච්ච කාරණයක් එක අපි සිත හිතන්න යොමු වීමක් ඊට පස්සේ ඒ අනුව කියන්නේ මනසානුපෙක්කිත කියන්නේ අහපු දෙයට අනුව හිතන ගතියක් මත උනාද හිතන ගතියක් මත උනේ නෑ නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මොකටද ධර්මයේ දේශනා කරන්නේ යෝනිසෝ මනසිකාර්ය පිණිසද එහෙම නැත්නම් අපේ දන්න දැනුම තහවුරු වෙන්නද
යෝනිසෝ මනසිකාර්ය පිණිස
හරි අම්මා මට කියන ධර්මයක් ඇහුණොතින් වණක් ඇහුණොතින් බුද්ධ වචනයක් ඇහුණොතින් වෙන්න ඕන ඔය දෙකෙන් මොකද්ද යෝනිසෝ මනක ඒ කියන්නේ හිතන්න හිතීමක් ඉස්මතු වීමක්ද දැනුමට යමක් ලැබෙන එකද වෙන්න ඕන
යෝනිසෝ මනසිකාර්ය සම්පූර්ණයෙන්ම
වෙන්න ඕන හැබැයි අපි ඉගෙන දැන් දැනට ඉගෙන ගන්න රටාවෙන් වෙන්නේ මොකද්ද යෝනිසෝ මනසිකාරයක් ඉපදුනාද එහෙම නැත්නම් දන්නද නොදන්න දේ දැනගත්ත හෝ දන්න දැනුම තහවුරු වුණා හෝ එහෙම දෙයක් නේද අපිට දැනට වෙන්නේ
දෙකම නේද ස්වාමීන්
වහන්සේ ඔන්න නොදන්න දෙයක් මම දැනගත්තා ඊට පස්සේ දන්න දැනුම තවත් තහවුරු වුණා දැන් ඔය දෙකෙන්ම යෝනිසෝ මනසිකාරය වුණාද
හරියටම නම් නැහැ නේ
ඒක හරියටම උත්තරයක් මට ඕන නොදන්න දෙයක් දැනගෙන දන්න දැනුම තහවුරු වීමක් වුණාද නැත්නම් යෝනිසෝ මනසිකාරය සිද්ධ වුණාද
දන්න දැනුම තහවුරු වීමක් නම් සිදු වෙන්නේ නැහැ මොකද තවමත් හොයන නිසා ඉතන
අන්න තාමත් හොයන නිසාම කවදාවත් අම්මා අදහසක් ගන්න කවදාවත් බුදුරජාණන් වහන්සේ දන්න දැනුම තහවුරු වෙන කවදාවත් දේශනා කරලා නැහැ. දැන් අපි තුමු බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ ඇත්ත තමයි කියන්නේ. දිරනවා. හරි දිරනවා කියලා කිව්වට පස්සේ අපිට ඕකට ඕන එකක් දාගන්න පුළුවන් ඕන වචනය. මෙන්න මේ නිසා තමයි දිරන්නේ මෙහෙම ඇහිලා. නමුත් අපිට කියන්නේ දිරීම හොයන්න කියලානේ. ඒකෙන් වෙන්නේ මොකද්ද? දන්න දැනුම තහවුරු වීමක් වෙනවද නැත්නම් විමසීමක් හිතීමක් විමසීමක් ඉස්මතු වෙනවද
විමසීමක්
ඕන ඉස්මතු වෙන්නේ අන්න ඒක අපි කවුරුත් හොඳට තරේ මතක තබා ගත යුතු කාරණයක් බුද්ධ වචනයක් ඇහෙනව නම් විය යුත්තේ එකම කාරණයයි පරත උගෝෂයක් බාහිරින් දහමක් ඇහෙද්දි සද්ධර්මයක් ඇහෙද්දි විය යුත්තේම යෝනිසෝ මනසිකාරයක් එහෙම නැත්නම් විචක්ෂණයක් ඒ විදිහට අපි කියන්නේ උපපරීක්ෂණයක් ඒයි සිද්ධ විය යුත්තේ අන්නේ ඒ කාරණේ අපි හොඳට අදහසක් හැටියට මතක තබා ගමු එහෙම නැත්නම් අපි නොදන්න දෙයක් දැනගත්තා කියන මොන මම දන්නේ නැහැ මේ භෞතික විද්‍යාව ගැන හරි මම භෞතික විද්‍යාව ගැන දන්නේ නැති නිසා මම හොඳ ගුරුවරයෙක් හමු වෙලා ඒ ගුරුවරයාගෙන් මම මේ දේ ඉගෙන ගන්නවා. මම මේ දේ ඉගෙන ගත්තට පස්සේ මොකද වෙන්නේ? මම දන්න දැනුම තහවුරු කරගත්තා. ඒක මට හුදු දැනුමක් විතරයි. හැබැයි ඒ දැනුම එපා කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් දැනුමක් හැටියටවත් සුතයන් දුන්නේ දැනුමක් විදියට තහවුරු වෙන නෙවෙයි. හැම මොහොතකදීම සුතයක් දුන්නේ විමසීමක් ඉස්මතු වෙන විදියටමයි. අපි ගන්න දැනුම තුළ විමසීමක් ඉස්මතු වෙන්නේ නැත්නම් ඒක බුද්ධ භාෂිතයක් වෙන්න බෑ. ඒක ලෝකයේ තවත් තහවුරු වීමක් විතරයි. තවත් ලෝකයේ තවත් දෙයක හිර වුණා විතරයි. සතුටු වෙන්න පුළුවන්. එච්චරමයි අපිට අපේ ජීවිතේ විය හැකි. හොඳයි, තෙරුවන් සරණයි.
ඔහොම පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
සර්වයි අපේ මහාචාර්ය රවි ඔග්ගල්ගේ මාතත් පරිච්ඡ එක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි මෙතුමාවත් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. මම රවි ඔග්ගල්ගේ මාත්‍යාට ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. සර්ණයි.
හොඳයි, තෙරුවන් සරණයි. සාකච්ඡාව කරගෙන යන්න සුනන්ද මහත්තයා අත් ඉන්නවා. ඔව්. ප්‍රශ්න තියෙන අය යොමු කරන්න. ඒ ස්වාමීන් වහන්සේට ප්‍රති නමස්කාර පූර්වකව ගන්නවා. අවසරයි තිරුවන් සරණ.
හොඳයි, තිරුවන් සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මහා මාළුක්‍ය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ, අරියාණං අදස්සාවි අරිය ධම්මස්සකෝවිදෝ එම කියලා. ආයේ කියනවා සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්සකෝවිදෝ. එතකොට ස්වාමීන් වහන්සේ ආර්යයන්ගේ දර්ශනයයි සත්පුරුෂයන්ගේ දර්ශනයයි කියන එක පොඩ්ඩක් වෙනස පැහැදිලි කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? පෙරන් සර්ණයි.
හොඳයි. ඒකේ තියෙන ආර්යාණං අදස්සාවි අරිය ධම්මස්සකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි. ඔව්, අදස්සාවි සප්පුරිස ධම්මයන් කෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ කියලා. එහෙම දැන් බුදුරජාණන් වහන්සේ ඒ දෙකම යොදලා තියෙන්නේ. ඒ වාක්‍ය එකක්වත් කවදාවත් භාග්‍යවතුන් වහන්සේ අඩු ඉඳීමක් හෝ අනවශ්‍ය විදිහට වැඩි ඉඳීමක් හෝ කරන්නේ නැහැනේ නේද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේම මුලින්ම තියෙන්නේ සප්පුරිස ආනන්දස්සාවි කියනනේ, අරියානන්දස්සාවි කියලා. අරියානන්දස්සාවි අරියානම් ආර්යයන්ගේ දස්සාවි දැක්ම ඇති තැනැත්තා. අරිය ධම්මේ කෝවිදෝ ආර්ය ධර්මෙහි දක්ෂයා. ආර්ය ධම්මේ සුවිනීතෝ ආර්ය ධර්මෙහි මනාව හික්මෙන්නා කියන අදහස තමයි ඒක දෙන්නේ. අන්න එහෙම කෙනා තමයි සත්පුරුෂානන්දස්සාවි, සත්පුරුෂයන් දකින්නේ. ඉතින් සත්පුරුෂ භූමියකටපත් වෙන්නේ අම්මා තමන්ට තැනක් හිමි නොවන උතුම් මාර්ගයක් දේශනා කරන ලද උතුම් මාර්ගයකට යොමු වීමත් එක්ක තමයි අපි සත්පුරුෂ භූමියකටපත් වුණා කියලා කියන්නේ. එනිසා ලෝකය තුල කිසිම තැනක අපි සාධාරණ බවක් කියනවනේ, අර එක සූත්‍ර පාඨ එක සාධාරණේ විඤ්ඤාන්ති කියලා. ලෝකයේ තුල කිසිම තැනක සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ලෝකයේ තුල කිසිම තැනක සාධාරණයක් අපිට බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාධාරණේ විඤ්ඤාන්ති. සාධාරණේ අපි මොකද්ද? සාධාරණේ හොයන්න ගියාට පස්සේ අපිට මහා වෙහෙසක් විතරයි. බලන්නකො කාලීන දේවල්, කාලීන ප්‍රවණතා, ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලන පැතිකඩ වේවා, ලෝකයේ දැනට පවතින ආර්ථික අවපීඩනයන් වේවා, මොනව හරි වේවා, ලෝකයේ තුලින් අපේ එකට ජීවත් වෙන අයගෙන් බාහිරින් ළඟ ඉන්න ඔය මොන විදියට සාධාරණයක් බලාපොරොත්තු වුණත් ඒ සාධාරණයක් වෙන්නේ නැහැ. අපි අර ලොකු සයින්හන්සිට පහුගිය දවසට මතක් කරා, මතකද? චිත්තන්තරෝ භික්කවේ මච්චෝ. සිත් අතර මම හිතන විදිහට නෙවෙයි ඔබතුමිය හිතන්නේ, ඔබතුමිය හිතන විදිහට නෙවෙයි තවත් කෙනෙක්. මම මගේ ලෝකයක් එක. ඒකෙනාගේ ලෝකයක් එක. තව කෙනෙක්ගේ ලෝකයක් එක. නිසා මම මගේ ලෝකේ මමායනෙන් යුක්තව ජීවත් වෙනකොට ඒකට ආවේනික විදිහට මගේ හිතන පතන රටාව සකස් කරගෙන තියෙද්දි, මගේ සියලුම ක්‍රියාකාරකම් මේ විදිහට හදාගෙන තියෙද්දි, ඒ කෙනාට අනිත් කෙනාට අනුව අපි අතර ගැළපීමක් ඉන්න විදියක් නැහැ. නොගැළපීමයි මතුවිය හැක්කේ ඉඳ තියෙන්නේ. ඉතින් ඒතර ලෝකයේ තුල සත්පුරුෂ බවක් කොහේ මතුවෙන්නද? ලෝකයේ තුල නිරන්තරයෙන්ම සාධාරණේ විඥාන්ති සාධාරණයට වෙහෙසක් සාධාරණේ හොයද්දි වෙහෙසක්මයි සබ්බම් පරවසං දුක්ඛං කියලා කියනවා. අනුන්ගේ වසඟේ තියෙන සියල්ල දුකක් කියලා කියනවා. අනුන්ගේ වසඟේ බලන් දැන් අපේ රටේ ආර්ථිකය හරි දේශපාලනය හරි මොනවා හරි තෙල් හරි ගෑස් හරි විදුලිය හරි දැන් මේ මම දැනට මේ අපි ඉන්න ආරණ්‍යෙ දැන් විදුලිය නැහැ. ඉතින් සබ්බම් පරවසං දුක්ඛං අනුන්ගේ වසඟේ තියෙන සියල්ලම දුක්ඛක් උනේ. සාධාරණේ විහඤ්ඤන්ති සාධාරණ හොයන්න යන එක වෙහෙසක් විතරයි. එතකොට මගේ මේ ඇස කන නාසය දිව කය මන මහණෙනි ඔය ඇස නුඹලගේ නෙවෙයි. එහෙනම් සම්පරවසන් කන නුඹලගේ නෙමෙයි. පරවසන් අනුන්ට අයිති. නාසය දිව කය මන නතුම්මක උඹලගේ නෙවෙයි. අපි ටිකක් ගොරහැඩි භාෂාවෙන් කිව්ව නුඹලගේ නෙවෙයි. උඹලගේ නෙවෙයි ඔය ඈ. අපි රළුවට කියනවා නම් නුඹලගේනේ. එහෙනම් අනුන්ගේනේ. එහෙනම් පරවසන් දුක්ඛං අනුන්ගේ වසඟේ තියෙන හැම දෙයක්ම දුකයි. එහෙනම් ඒ දුක පවතින භූමිය සත්පුරුෂ භූමියක් විය හැකියිද? අසත්පුරුෂ භූමියක්මයි වෙන්නට ඕන. සත්පුරුෂත්වයක් මතු කරගන්නම අමාරුයි. හැබැයි ධර්මය මාර්ගය භාවිත වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයටම යමු වෙද්දී මොකද වෙන්නේ? අන්න එතෙන්දී මම තහවුරු වෙන්න, මට ඩැහැ ගන්න, මාව පෝෂණය කරන්න, මාව තර කරන්න ඒ කිසිම අවශ්‍යතාවයක් නැහැ. එතකොට මාව තහවුරු කරන්න කිසි දෙයක් බාහිරෙන් බලාපොරොත්තු වෙන්නේ අසත්පුරුෂ භූමියක් බවට පත් වෙන්නේ. හැබැයි ඊතර වෙන ධර්මයක් තුළ යොමු වෙලා කටයුතු කරද්දී ඒ අරියක එයා සජීවත්වන එකයි සත්පුරුෂ ආනන්දස්සයි සත්පුරුෂයන්ගේ දැක්ම ඇත්තා. සත්පුරුෂ ධර්මයේ කෝවිදෝ සත්පුරුෂ ධර්මයේ දක්ෂයෙක් කියලා කියන්නේ මේ ධම්ම මාර්ගයේම සත්පුරුෂත්වයෙන් යුක්තව පිරලා තියෙන. ඒ හැබෑටු මාර්ගය අර්ථානිත වෙද්දී එහෙම නෙමෙයි. අපි ඊටත් පොඩ්ඩක් මෙහාට එමු. ප්‍රායෝගිකව සමාන අදහස් තියෙනකොට ධර්මයකට එකතු වෙනා කතා කරනකොට අපි අඟහරුවාදට කතා කරයි, සඳුදට කතා කරයි, තව තවත් දවස් යොමු කරගෙන කතා කරයි, ඊට පස්සේ සාකච්ඡා කරાવી අපි කරගෙන එකට එකතු වෙලා දහම කතා කරනකොට අපි හිතමු නිවන් නොදැක්ක කියලා, අපි හිතමු මාර්ගයක භාවිතයක් නොවන කියලා දහමක් කතා කරද්දී අපි කාගේවත් අතර ගැටුමක් ඇති වෙනවද? දහමක් කතා කරද්දී පින්තුනි කවදාවත් අතර ගැටුමක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපි හිතමු මේ පවතින ආණ්ඩුව ගැන කතා කරොත් ගැටුමක් කියනද නැද්ද? ඇති වෙනවා. හරි වෙන කවුරු හරි ආදේශකයෙක් විපක්ෂයෙන් හරි ගේන්න හැදුවොත් ගැටුමක් ඇති වෙනවා. හරි ඊට පස්සේ වෙනත් බලවේගයක් තියෙන නම් ඒක ගැන ගැටුමක් ඇති වෙනවනේ. අපි හිතමු මේ විදුලිය ගැන කතා කරමු. අපිට කාටත් කතන්දර තියෙනවා. අපිට ආවෙන එක දේවල් ගෑස් අර්බුදය ගැන අපිට ආවෙන. හැබැයි දහම කතා කරද්දී අපිට ගැටීම් ඇති වෙන්නේ නැහැ. හරි සුන්දරයි. අපේ සුමට බවක් මතු වෙනවා. හදවත් තෙමිලා යනවා. හිත ප්‍රබෝධමත් වෙනවා. අපිට සෞම්‍ය බවක්, හරි සිසිලසක්, මේ ලෝකෙත් එක්ක මේ තියෙන දේවල් එක නොඇලී ඉන්න ගතියක් සිතුවිලි මාත්‍රයකින් හරි අපිට ඉස්මතු වෙනවා. දහමක් කතා කරන අය ඇසුරු කරද්දී, දහමක් කතා කරද්දී, සවන් දෙද්දී, සාකච්ඡා කරද්දී, සාමාන්‍ය ජීවිතෙත් එහෙමනම් ඔක අර්ථාන්විත වෙද්දී හැබෑවටම අර්ථාන්විත වීමක් වුණොත් අන්නේක සත්පුරුෂානන්දස්සයි සත්පුරුෂයන්ගේ දැක්ම ඇත්තා. අන්න සත්පුරුෂයන්ගේ දැක්ම ඇත්තා කියලා කියන්නේ එහෙනම් මේ මාර්ගයේ ගමන් කරන උත්තමයන්ගේ දැක්ම ඇත්තා. ඒ ගමන් කරන මාර්ගයත් එක තමයි සත්පුරුෂත්වය ඉස්මතු වෙන්නේ, කුළු ගැන්වෙන්නේ. හොඳයි, තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. සංඝස හොඳටම පැහැදිලි වුණා. මට අර සිත් අතරක් කියන එක දැන් තමයි සංඝස හරියටම පැහැදිලි වුණේ. බොහොම පිං. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
අම්මා මෙච්චර පස්සේලා දවසක් කියලා මට අහන්න ලැබුණා. ඒක ඒ විදිහට කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නෙබ අරිය දම්මෝ අකෝවිදු කියලා කියනකොට අදහසක් මට ආවා. මිකන් මට මට අහන්න ලැබිලා තියෙනවා අරිය දම්මෝ කෝවිදෝ කියන්නේ සම්මා දිට්ඨියට පත් වූ කියන අදහසක් කියලා. ඒක එහෙම ගන්න එක නිවැරදිද ස්වාමීන් වහන්සේ?
දක්ෂ කියන්නේ අරිය ධම්ම කියන්නේ උතුම් ධර්මය කියන නිහසනේ. ඒ උතුම් වූ ධර්මයේ දක්කෝවිදෝ කියන්නේ දක්ෂය කියන එක, අකෝවිදෝ කියන්නේ අදක්ෂයා කියන එක, කෝවිදෝ කියන්නේ දක්ෂයා. අරිය ආර්ය ධර්මයේ අකෝ අරිය ධම්මයේ අකෝවිදෝ, පාලි භාෂාවේ අකෝවිදෝ කියන්නේ අදක්ෂයා, පාලි භාෂාවෙන් කෝවිදෝ කියන්නේ දක්ෂයා කියන එක. ඒ ආර්ය ධර්මයේ කියනකොට ඉතින් අපි දැනගන්න ඕන මොකද්ද ලෝකයේ තහවුරු වෙන ධර්මද්ද ඊතර වෙන ධර්මද්ද? ඊතර වෙන ධර්මයේ දක්ෂයා තමයි ආර්ය ධර්මයේ කෝවිදෝ කියන්නේ කියන්නේ. අන්න එතනින් ඒ අදහස ගත්තම හොඳයි.
එරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් මෙහි වහන්සේලාගෙත් අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ පද්ම මහත්මියගේ ප්‍රශ්නය විමසන අවස්ථාවේදී මේ අවිද්‍යාව එතකොට කියලා අන්තිමේදී සඳහන් කරා. එතකොට දැන් ඊට පස්සේ දුක යන සඳහන් කරමින් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන තැන සඳහන් කරා. අපි අර කරුණු වශයෙන් යම් යම් තොරතුරු දන්නවා. නමුත් අපි ඒ ගැන ඔබ වහන්සේ ටිකක් අර ඊතර වීම අරබයා අපිට පැහැදිලි කරලා දුන්නොත් මම හිතනවා ඉතමත් වටිනවා කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඊතනි මාත්මිය අපිට අපි ඉන්න මාත්ම මෙහෙමන්ත මහත්තයා අපි ගත්තොතින් පංච උපාදානස්කන්ධ නුවණක් එක්ක කතා කරන්න වෙන්නේ. ඒ වගේම පංචස්කන්ධ කියන කතාව කතා කරන වෙන්නේ නුවණක් එක්ක. එතෙන්දි මහත්මයා අපිට ඇත්තටම පංච උපාදානස්කන්ධය කියන්නේ නුවණක් එක්ක, පංචස්කන්ධ කතා කරන වෙන්නේ නුවණක් එක්ක ලෝකයේ ඉන්න කෙනෙකුට යොමු වෙන්න පුළුවන්. ලෝකයේ ඉන්න යොමු වෙන්න පුළුවන් කෙනෙකුට පංච උපාදානස්කන්ධව පංචස්කන්ධ කියන තැනින් නෙවෙයි, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහත් එක තමයි ඉන්න කෙනෙකුට යොමු වෙන්න පුළුවන්. පැහැදිලි නේද පුතුමාට? මම අපහු කියන්නම්. ඔව්, අපිට පංච උපාදානස්කන්ධය හොයන්න හෝ පංචස්කන්ධය හොයන්න කියන දැන්නේ ඒක බෑ. අපි ඉන්න තැන අපිට ඉන්න තැනින් එතනට එන්න බෑ. ඒක නුවණක් එක කතා කරන්නේ. ඒක නුවණක් එක කතා කරන හැබැයි ඉන්න කෙනෙකුට යොමු වෙන තැනක් තියෙනවනේ.
එහෙමයි, ඒක තමයි පටන් ගැනීම. ඒක විය යුතුයි නේද?
අන්න පටන් ගැනීම වෙන්නේ රූපය සෙවීම මිසක රූප උපාදානස්කන්ධය හෝ රූපස්කන්ධය හිමීම නෙමෙයි. අපි හොයන්න ඕන වේදනාව විඳීම කියන්නේ මොකද්ද කියලා මිසක වේදනා උපාදානස්කන්ධය හෝ වේදනාස්කන්ධය නෙමෙයි. අපි සෙවිය යුත්තේ සංඥාව කියන්නේ මොකද්ද මිසක සංඥා උපාදානස්කන්ධය හෝ සංඥාස්කන්ධය නෙමෙයි. අපි හොයන්න ඕන සංස්කාර කියන්නේ මොකද්ද කියලා මිසක සංස්කාර උපාදානස්කන්ධය හෝ සංස්කාරස්කන්ධය නෙමෙයි. කන්ද නෙමෙයි. අපි හොයන්න ඕන විඥානය දැනගැනීම මිසක උපාදාන හෝ ඵන්ද නෙමෙයි. අන්න ඒ විදිහට විඥාන උපාදාන කියන්නේ දැනගැනීම කියන කාරණේ.
එහෙමයි.
හරි. රූපේ කියන්නේ මොකද? රූපේ කියන්නේ මේ කුද්දකනිකායේ කුද්දකනිකායේ ඔය සුත්ත නිපාතේ අටක වර්ගයේ කාම කියන සූත්‍රයක් තියෙනවා. මෙතන සල්ල විද්දෝ රූපති කියලා කියනවා. එතෙන්දී මොකද මේ සල්ල විද්දෝව රූපති. සතක් උඩ ඉන්නකොට දැනෙන ඇඳුම් කෑම වේදනාව විඳින සරප ඉඳින ගතිය නැත ඇඳුම් කනවා. මෙන්න මේ ඇඳුම් කනවා කියන ප්‍රකට වීමක් එකනේ. රූපය රූපති ඇඳුම් කනවා කියන්නේ මොකද්ද? නැත්නම් ඒක කියන්නේ තර සල්ල විද්දෝ රූපති කියන වාක්‍යයත් එක්කම සූත්‍ර පිටකේ සඳහන් විඳීම රූපවත් කියන ඒ දෙම කියන්නේ මොකද්ද? අන්න එතනින් හොයන්න ඕන. විඳීම කියන එකම දැන් මට මේ වෙලාවේ දත් කැක්කමක් තේනවා. අපි හිතමු වේදනාව කියන්නේ. එතකොට විඳීම කියන්නේ මොකද්ද? ඒ කියන්නේ විඳීම කියන්නේ දත්ත හෝ නැත්නම් ඒක තියේ අයිති මම හෝනේ කැක්කම විඳිනවා. ඒක විඳිනවා. දුකත් නේ දුක තමයි විඳිනේ. දුක කියන්නේ විඳින දෙනේ. හොයන්න තියෙන මොකද්ද? විඳිනවා කියන්නේ මොකද්ද?
හොඳන්නේ හොයන්නේ දුකනේ.
අන්න වැරදිච්ච තැනනේ. අපි විඳීම හොයද්දී අපි දුක කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යන එහෙමත් පුළුවන්. හැබැයි එතකොට දුක කියන්නේ දුක කියන එකේ අර්ථය හොයන්න ඕන. මොකද්ද දුක් කියන්නේ කියන එක හොයන්න. දැන් අපි දුක් වේදනාව විඳි හොයද්දී අපි හොයන්න ඕන එතෙන්දී මොකද්ද? අපිට අහුවෙන්නේ විඳිනවා නෙවෙයි අම්මෝ මොකද්ද මේ දුක්ක. මේක විඳිනවා කියන්නේ මොකද්ද කියන එක හොයන එක නෙමෙයි කියන්නේ. ඔබට පරි ලස්සනයි එතෙන්ද. හඳුන ගන්නවා. දැන් මගේ අතේ ෆෝන් එකක් තියෙනවා. එතකොට මේක මම අඳුන ගන්නවනේ. අඳුන ගන්නවා කියලා කියන්නේ ෆෝන් එකට හෝ අඳුන ගන්න ෆෝන් එක අයිති මට නෙවෙයි. නමුත් අඳුනා ගැනීමක් වෙන්නේ නැද්ද?
වෙනවා.
වෙනවා නේද? මම යන්නේ මම අඳුන ගන්න දෙයට හෝ අඳුන ගන්න කෙනාටනේ. හැබැයි අඳුන ගන්නවා කියන්නේ අඳුන ගන්න දෙයටවත් අඳුන ගන්න කෙනාටවත් නෙමෙයි. එහෙනම් අඳුන ගන්නවා කියන්නේ මොකද්ද? හිරවයි සකස් වෙනවා. ඒ දෙසටම යොමු වෙන ගතිය. කියලා ගමු අපි ඒ දෙසටම යොමු වෙන ගතිය මෙන්ට සකස් වෙනවා. මොකද සකස් වෙච්ච දේහෝ
සංස්කාර.
සංස්කාර කියන්නේ සකස් වෙච්ච දේහෝ සකස් වෙච්ච දේයයි ති මම නෙමෙයි. සකස් වීමක් නැහැ නෙවෙයි සකස් වීමක් තියෙන මොකද්ද මේ සකස් වීම? දැනගන්නවා. මේ සාමින්වහන්සේගේ කටහඬ කියලා දැනගන්නවා. දැනගන්නවා කියන්නේ මොකද්ද? කටහඬ හෝ සාමින්වහන්සේ හෝ සාමින්වහන්සේගේ කටහඬ නොවේ දැනගන්න. ඒ දෙහිකටවත් නෙවෙයි දැනගන්නවා කියන්නේ. හැබැයි දැනගන්නවා කියන්නේ දැනගත්ත මටත් නෙමෙයි. නමුත් දැනගැනීම කියන එකක් නැහැ
නෙමෙයි.
දැනගැනීමක් තියෙනවා. නමුත් දැනගැනීමක් තියෙනවා කියලා කිව්වට ඒ තියෙනවා කියලා කියන්නේ දැනගත්ත දේ හෝ දැනගත්ත කෙනා නෙමෙයි. නමුත් දැනගැනීම කියන සංසිද්ධිය කියන්නේ මොකක්ද? අන්නේ නිසා මේ හේමන්ත මහත්මයා අපිට ඔන්න මම කිව්වේ රූප වේදනා සංඥා සංකාර සුප්පති වේදේති සංජානාති අවිසංකතං අවිසංකරෝති විජානාති. නැත්තම් රූපණේ වෙනවා විඳිනවා හඳුන ගන්නවා දැන ගන්නවා සකස් වෙනවා හොයනවා මිසක උපාදාන ස්කන්ධ හෝ ස්කන්ධ මොකද කියලා හොයන්න යන්න නෙමෙයි තියෙන්නේ. අපි ඉන්න තැනින් පටන් ගත්තොත් අපි මේ එක සැරේට පැරෂුට් එකකින් ගෙනිහිලා මහා මොහොතට ඇරියොත් මොකද වෙන්නේ? අපි ගිනිලා මැරෙනවානේ. හැබැයි වෙරළේ ඉඳලා පුරුදු වුණොත්
ටික
ඔන්න අපි ඉන්න තැනින් වල පටන් ගන්න. මම ඉන්නේ පිදුරු තරහගෙන කඳු වැටේ නම් මම එතනින් පටන් ගන්නවා. මම ඉන්නේ නකල්ස් කඳු පන්ති නම් මම එතනින් ඉන්නවා. මම ඉන්නේ සබරග මු කඳු වැටේ නම් මම එතනින් පටන් ගන්නවා. මම ඉන්නේ පහත් වැඩ මුහුරු තීරේ නම් මම එතනින් පටන් ගන්නවා. මම ඉන්නේ වෙරළත නම් මම වෙරළතින් පටන් ගන්නට ඕන. අන්න එහෙමයි දියඹට යන්නේ. ඒ නිසා අපි ඉන්න තැනින් පටන් ගන්න ඕන. එහෙනම් අපි ඉන්න තැනින් පටන් ගන්නේ අර ඇඳුම් කනවා විඳිනවා හඳුන ගන්නවා දැන ගන්නවා සකස් වෙනවා කියන්නේ මොකද්ද කියලා අන්න ඒ විමසන ගත්තා. ඒක තනියෙන් විමසලා උත්තරය ගන්නවා කියන එක
නෙවෙයි.
හිතන්නේ කියන්නේ අන්න ඒක තමයි අපිට නොපෙනෙන නොතේරෙන පැත්තකට කියලා දෙන්න ගුරුවරේ අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ අනුව විමසලා ඒ විඥාන මිත්‍යෙකුට යමු කද.
හොඳයි ස්වාමීන් වහන්සේ, ඒ ආරම්භය ඉතාම පැහැදිලි, තෙරුවන් සරණයි.
පූජනීය ලොකු සාහින් වහන්සේ විස්තර කරනවා. ඊට පස්සේ සඳුදට අඟහරුවාදට තවත් දවස්වලට එකතු වෙලා පොත් කියවනවා, ඊට පස්සේ දේශනහනවා. ඉතින් ඒකට ගොඩාක් දෙනකොට මේ සම්මෝන දේවල් ඉවරදි පැටියටම විතර මොකද ඇත්තටම මේ සමිනාගේ දවසක මේ කරා සමිනාගේ ඇත්තම දැන් මේ කරන්නේ මේ කියපු දේවල්ම වෙනත් පැත්තෙන් වලින් කියන දේ කියලා. ඒ කියන්නේ පෙන්නන දෙන්න ඕන හැම පැතිකඩක්ම වගේ පෙන්නලා දීලා තියෙන්නේ. ඒවාම වෙනත් වචන වලින් පාවිච්චි කරලා කියනවා. ඒ වගේ දෙයක් තමයි ගොඩාක් දුරට කරන්නේ. සහ තවත් කාරණයක් තමයි කොච්චර පැහැදිලි කරලා තිබුණා වුණත් තමන් ඉන්න ප්‍රශ්නේ මොකද්ද කියලා පැහැදිලි කිරීම කරලා ඇති. හැබැයි දහම් කාරණයක් මතු වෙන්න ඕන කෙනෙක් විමසන ප්‍රශ්න කරන ගතියත් එක්ක අන්නේ ඒ කාරණෙත් එක ඉන්න සමත් එක ඒක විතර බනහනකොට පොතපත කියවනකොට සාකච්ඡා කරද්දී නැත්නම් දෛනික කාරණයක් එක්ක දෙලිච්ච කාරණයක් එක හිතනකොට අන්නේ එතකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් අර ඒවත් එක්ක එහෙම නැත්නම් සුතේ පැත්තෙන් නේ ඉරක් පොළ වෙලා නැත්නම් ඒවා එහෙම නැත්නම් ප්‍රායෝගිකත්වයෙන් අර ඒ විදියට අදහස් ගත්තම හොඳයි. ඒ විදිහට සමහර කෙනෙක් ඉතින් මේ ප්‍රශ්න තියෙනවා. අනේ මං අහන්න ඕන ප්‍රශ්න තව කෙනෙක් මං වෙනුවෙන් අහුවනේ කොච්චර දෙයක්ද කියලා ඇත්තටම අවංකවමත් සතුරු වෙනවා. සමහර විටක තමන්ගේ අවංක ප්‍රශ්නේ ගුලි කරගෙන මේක ඇහුවොත් හරියද දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ කියන පදනමින් ඇත්තම විට ගුලි කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒක අහලක් නැති වුණොත් ආයි එහෙම නොවී හුස්ම ටික පිට වුණොත් ආයි කවද්දාවිද මෛත්‍රී බුදු ජානනාථේ කාලේ අපි දන්නවද ඒ කාලේ මම මෙතනින් පස්සේ මොනවයි මොනව වෙයිද දන්නවද? දන්නේ නැහනේ. ඉතින් ඒ නිසා පුළඳ අවස්ථාව හරි ඒ වටිනවා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අපි කාගෙත් අවස්ථාවක් කරගැනීම හරි වටිනවා. මොකද මම ඌද මේ කාරණාවන් පූජනීය අපේ ලොකුසාහින්හන්සගෙන් පහළ දරාගත්ත දේවල් ඉතින් අපි නොදන්න දෙයක් වේද මනුදන දෙයක් වේද එය හෝ සාමින්හන්සගෙන් අහල හෝ මතක් කිරීමක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ප්‍රශ්න තියෙන අය ප්‍රශ්න ගන්න අවංකෝ මුළු සසරෙම නිහඬ වුණොත් හරි අපරාධයක් නේ.
අසරා ස්වාමීන් වහන්ස, රිලැක්සේෂන් තුළින් ආනාපාන සති භාවනාව වඩන පැහැදිලි කිරීමේදී ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා අපිට දැන් අපි ආනාපාන සති හුස්ම කෙරේ හිත තියාගෙන ඉන්නකොට ඒක වෙනස් වෙලා වෙනත් අරමුණකට යනකොට ඒ පිළිබඳව අපි හරි දැන් වර්තමාන යෙදීම ප්‍රායෝගික යෙදීම තුළ හමු වීමක් වෙනවා නම් ඒක නිත්‍යයි. එතකොට එහෙම නිත්‍ය භාවයෙන් නොගැනීම තමයි අනිත්‍ය කියලා ඒක මෙනෙහි කරන්න කියන එක ඒ පිටවද මේ හරි පැහැදිලි මේ අදහසක් මට නැහැ. පොඩ්ඩක් ඒ පිටුන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ස්වාමීන්
වහන්සේ? ඔබතුමා කියන්නේ සති සම්පජඤ්ඤ භාවනාව එක්ක වෙන්නේ නේද? ඒකත් එක්කද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
එතනදි මාඥා ස්වාමීන් වහන්සේ අපිට ඔබ දෙන්නේ කාලයක් තිස්සේ දහම අහපු අයට සතාම ඊතර වීමක් නොවිචයයට. එතකොට මොකද්ද මේක? ස්වාමීන් වහන්සේගේ උපමාවක් කියන්නම්කෝ. 11 ශ්‍රේණියේ ඉන්න දරුවෙක්, සාමාන්‍ය පෙළ විභාගේ ලියන්නේ ඉන්න දරුවෙක්ට තුන්වෙනි වාර විභාගයේ තියෙනවා කියමු. දැන් ඉස්සර කාලේ එහෙම තිබුණානේ. දැන් නම් කොහොමද දන්නේ මේ දැනට කොහොම මේ රටේ තත්ත්වය වෙනස් නිසා? අපි හිතමු එහෙම ඒ කලින් තිබුණ තත්ත්වයත් එක්ක මගේ අත්දැකීමත් එක්ක මම කියන්නම්කෝ. අවසාන වාර පරීක්ෂණය කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ නෙමෙයි. හැබැයි අවසාන පාර පරීක්ෂණය කියලා කියන්නේ පොඩි පන්තියක ලියන එකකුත් නෙමෙයි. එහෙනම් එක වසරේ ඉගෙන ගත්ත ඉගෙන ගැනීම හැදෑරීම එක නේද 11 වසරේදී අවසාන වාර පරීක්ෂණයට අපි උත්තර ලියන්නේ. එහෙනම් අන්න කාලයක් තිස්සේ අපි එක වසරේ ඉඳලා දෙකේ ඉඳලා තුනේ ඉඳලා හතරේ පහේ 6, 7, 8, 9, 10, 11 වාර දෙක දෙනු තියෙන්න ඕන. ඒකත් එක තමයි මේ තුන්වෙනි වාරය දක්වාත් ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දැනුම. දැන් මෙයාට ආයි දැනුම තහවුරු කරගන්න කියලා දෙයක් නැහැ. තියෙන දැනුම ප්‍රායෝගිකව ලියන එකනේ මේ තුන්වෙනි වාර විභාගෙද කරන්නේ. මොකද්ද? දැන් මේ දැනුම අරගන්න වැඩද කරන්නේ තියෙන දැනුම පාවිච්චි කිරීමක්ද? සුනන්ද මහත්තයා තියෙන දැනුම පාවිච්චි කිරීමක් නේ. මිසක දැන් මේ තුන්වෙනි වාර විභාගයේදී මේ දැනුම හොය හොයා ඉන්න එකද තියෙන දැනුම පාවිච්චි කිරීමක්ද? තියෙන දැනුම පාවිච්චි කිරීමක්. තියෙන තුන්වෙනි වාර විභාගයේ. හැබැයි මේ ඕ ලෙවල් ද සාමාන්‍ය පෙළද? සාමාන්‍ය පෙළත් නෙමෙයි නේ. හැබැයි මේ දැන් අපි මේ පන්තියේ ගුරුවරයාට ඉගෙන ගන්නවද? ඇයි ඉගෙන ගන්න විමසීමසා ඉගෙන ගන්න එකක් නෙමෙයිනේ. අන්න ඉගෙන ගත්ත කාරණය විභාගෙට ලියන්නේ ප්‍රායෝගිකව පාවිච්චි කරනවා වගේ ලොකු සාහිණහන්සෙත් ඔය සති සම්පජඤ්ඤ භාවනාවදි කරන්නේ අනිත්‍යයි කියලා කාලයක් තිස්සේ අනිත්‍ය සම්බන්ධව අපි දේශන අහලා ඒ කාලාන්තරයත් එක්සේ මේකට පුරුදු පුහුණු වෙලා ඉවර වෙලා ඉන්න කෙනෙකුට ඒ දැනුම ප්‍රායෝගිකව හුස්ම ගනිද්දි හරි ඇවිදිද්දි හරි එහෙම නැත්නම් ජීවිතේ මොනම හරි කාරණයක් එක්ක ප්‍රායෝගිකව භාවිතයට ගන්න විදිය. හැබැයි මේ කියන්නේ සාමාන්‍ය පෙළ ලිව්ව කියන එක නෙමෙයි. හොඳයි, ඉතින් අපි හිතමු මේ සාමාන්‍ය පෙළ ලිව්වත් ඉතින් ඒකෙදිනේ එක්ක පාස් එක ෆේල්නේ. අපි හිතමු අවසාන වාර විභාගයේදී අපේ වැරැද්දක් වුණොත් ඒක ගුරුවරයාට පුළුවන් ද බැරිද හදන්න? හරිනම් හරි. වැරැද්දක් වුණොත් ගුරුවරයාට හදන්න උනත් පුළුවන්. අන්න එහෙනම් ඒ නිසා සුනන්ද මහත්මයා මේ මෙතනදි මේ දීලා තියෙන්නේ ගුරුවරයා අපිට දැන් මේ ඉගෙන ගන්න එකද ඉගෙන ගත්ත දේ පාවිච්චි කරන එකද? ඉගෙන ගන්න එක නෙමෙයි, ඉගෙන ගත්ත දැනුම ඉගෙන ගත්ත කාරණය පාවිච්චි කිරීම. හැබැයි මේ ඊතරවීමද? ආ, ඊතරවීමක් නෙවෙයි. හැබැයි මේකෙදි හරි වැරදි කියලා දෙන්න අන්න අර වාර දැන් සාමාන්‍ය පෙළ විභාගෙදී මොන පන්තියට නැති වුණත් දැන් අනේ මේ විභාගෙ ලියන පන්තියනේ ඒ ළමයි ටිකනේ මේ ඉන්නේ ඉක්මනට මේක බලන්න ඕන කියලා අර ළමයිගේ හරි වැරදි පුතේ මේ ගාන මෙහෙම වැරදි මේ ප්‍රශ්නෙට උත්තර හැදියපු හැටි මේක වැරදි මේක තමයි හරි උත්තරෙ වෙන මෙහෙමයි කියලා දිවරදි කිරීමක් කරනවා. අන්න ඒ වගේ සුනන්ද මහත්මයා අපි ප්‍රායෝගිකව මෙතුවක් කාලයක් දැනුමක් හැටියට නිවැරදි විදිහට සංකල්ප වලට යන දැනුම පිරිසිදු කරගෙන අනිත්‍ය වේවා දුක වේවා අනාත්ම වේවා හරියට ඒ දැනුම පිරිසිදු කරගෙන ඒ පිරිසිදු කරගත් දැනුම හුස්ම ගනිද්දී හෝ ඇවිදිද්දී හෝ ගමන් කරද්දී හෝ කතා බහ කරද්දී හෝ ජීවිතේ ඕනම කාරණයක් එක්ක එරදි සෝදාදී හෝ එරදි උල්කාබදී වේවා අතුගාදී වේවා ජීවිතේ ඕනම කාරණයක් එක්ක අනේ ඒ ඒ කාරණයක් එක්ක අර අනිත්‍ය කෝණයෙන් දකින්නට දරන උත්සාහය තමයි ඔය හැදිච්ච කෝණයෙන් එදිච්ච කාරණය දිහා සිහියෙන් දැකීම තමයි ඔතෙන්දී සාමිනාසමේ සති සම්පජඤ්ඤය කියලා භාවනාවක් අපිට යොමු කරලා කියලා දීලා අපිට අවස්ථාව සලස්සර දීලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඔබතුමාට අහන්න පුළුවන්.
සෝනි මොකක්ද පැහැදිලි ටික? එතෙන්දී මට අර ප්‍රායෝගික පොඩ්ඩක් විමසන්න ඕනේ. දැන් මේ භාවනාව මම උත්සාහ කළා පොඩ්ඩක් තේරුම් අරගෙන කරන්න. එතෙන්දී මට ආපු ගැටලුවක් තමයි එහෙම අනිත්‍ය සංඥාවෙන් අපි බලන්න හදනකොට ඒක නිකන් බලහත්කාරයෙන් කරන්න හදන දෙයක් වගේ අදහසක් ආවා. ඒක නිකන් අර හිත 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 හිතින්ට මොනවාරි දාන්න හදනවා වගේ අදහසක් ආවා. ඒක එහෙම කරන එක ටිකක් වෙහෙස කරයි වගේ කියලා දැනුණා. ඒක එහෙම නිවැරදි ක්‍රමයක් තියෙනවද කියලා.
ඇතර මාත්මයා මේ ලෝකෙත් එක්ක ඇලිච්ච බැඳිච්ච ගැට ගැහිච්ච මේ ලෝක රසයේ ආස්වාදයට ගැලිච්ච අපි එහෙම මේ එහෙම දෙයක් විතර යොමු වෙනකොටම අපි හරි කලබල වීමක් එනවා. කැලේ ඉන්න කුළුමී හරකෙක් වගේ ඌට කිසි ගාණක් නෑනේ. ඌ වැටිච්ච මඩවලේ නිදා ගන්නවා, ඕකෙන් වතුර ටිකක් බොනවා, ඌ වෙන තනකොළ ටිකක් කනවා, රංචු ගහනවා, වර්ගය අභෝ කරනවා, එක්ක තනියෙන් ඉන්නවා, එක්ක පිරිසත් එක්ක ඉන්නවා. ඔය එහෙම ඉඳද්දි කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කුළුමී හරකා අල්ලලා දැඩි රැහැනකින් ගැට ගැහුවොත් මොකෝ වෙන්නේ? ඌට ගෝචර භූමිය නෙවෙයි, ඌ නිදහසේ සැරිසරපු ලෝකයේ යාට අයිති නෑ දැන්. හැබැයි මේ හුරු නැති නොහුරු දෙයකට අල්ල ගැට ගැහුවට පස්සේ අතිශයෙන් යා කලබලයට පත් වෙනවා. කලබලයට පත් වෙලා දාගලලා එහෙම කරනවා. ඒ වගේ තමයි මේ සුනන්ද මහත්මයා මේ සසරේදී අපි මේක පැහැදිලා ගැරිලා ජීවත් වෙන පුරුදු කරපුව අපි සසර කාරණා පැත්තකින් තැබේවා මේ ජීවිතේ බලන්න. මේ ජීවිතේ හොද අපි මේක මම තහවුරු වෙන විදිහට ඇලිලා ගැලිලා කටයුතු කරන අපිට ඔය ඊතර වෙන දහමක් පිළිබඳව විමසන්න යන්නේ හරි කම්මැලි කමක්, හරි එපා වෙන ගතියක්, අරතියක්. ඒ වෙනුවට දැන් එහෙම දෙයක් කරන්න ගියාට පස්සේ මතක් වෙනවා, ඒ කියන්නේ නොකරපු අඩිය මම මේ වැඩේ කරේ නෑ. හරි සාධාරණ හේතු වෙනවා ඉස්සරහට. හා මේක මෙහෙම කරාට දැන් මම මේ කරන එක හරියද දන්නේ නැහැ. හරියට මහ ගන්න ඕන. වංචා කරලා කරන්න හදන දේ කල් දානවද නැද්ද? කල් දාවන ඒ තරම් මේ පන්දනං චපලං චිත්තං. මේ හිත කියලා කියන්නේ ස්පන්දනය. චපලං චිත්තං චපලයි. චපලයි මේ හිත. හරු වංචනිකයි මේ හිත. මේ හිත කවදාවත් ලෝකේ හැලෙන එකත් එක්කන ගැට ගන්නවා මිසක මේ හිතෙන් ඉතර වෙන ගහමක් හිතන්න යමු වෙද්දි යමු කරද්දී අපේ හිත පීරි පනිනවා. හිත පිටර හිත පිටි පිට පනිනවා. ආ මම මේක මෙහෙම කරාට මේක හරි දන්නේ නැහැ අප්පා. මේක ආයි දේශනේ වුණා නම් හොඳයි. මේක අහගෙන කරා නම් හරිනේ. අර අරක කරන්න දෙන්නේ හිතන්න හිත කැමති වෙන්නේ නැහැ කියලා අපේ සයින්හස අපිට විතර කියන්නේ. මේ හිත, මේ ජරා හිත, මේ කසඩ හිත, මේ වංචනික හිත එහෙම එකක්. ඉතින් අන්න එතනදී අපේ හිත දඩබ්බර වෙලා, අකීකරු වෙලා, මේ වෙන වෙන දේවල් හේතු හදාගෙන, හරි සාධාරණ හේතු හදාගෙන, සුදුම සාධාරණ හේතු හදාගෙන අපිට ඒකේ ඉන්න අවස්ථාව දෙන්නේ නැහැ. අන්න එතකොට හිතට තහ තරවටු කරගෙන හේ අර කියන්නේ අර මේ තේරගන්න ඒ චපල හිත උඹ මං උඹව අඳුරගත්තා. උඹට ඕන ඕන විදිහට වැඩ කරන දෙන්නේ නැහැ කියලා අර තේරගතවල එහෙම තේන්නේ නේද? ඉතින් ඒ විදිහට හිතට නිග්‍රහ කරලා හිතට මතුවෙන දෙන්නේ නැතුව ඒ දහම් කාරණයට යොමු වෙන්න අවස්ථාව අපි සකස් කර ගන්නට ඕන. ඒ වගේම අනිත් කාරණය තමයි එහෙම හිතද්දි ආමික හරිද දන්නේ කියලා අපිම ආපස්සට අදිනවා. කමක් නෑ, ඉතින් ඒක තමන් දන්නේ. අපි එක සැරේට බයිසිකල් වදින්න පුරුදුන් නෑනේ, පළවෙනි සැරේ තල්ලු කරන් යනවා, ඊට පස්සේ ඔක යටින් දාන්න බලනවා, බයිසිකලේ උඩින් දාන ගිහිලා වැටිලා තියෙනවා, කකුල් පතුරු ගිහිලා කකුල් හීරලා ලේ ඇවිල්ලා උදු. අපේ දැන් කිසි ගාණක් නෑනේ. දැන් අපි මේ සාමාන්‍ය පාපැඩි දැන් ලෝකෙ ගොඩ දැන් කයිති ගොඩ පාපැඩි පදින වෙන ලොකු වාහන පදින කිසි ගාණක් නැතුව නේ. එනිසා අපිට පුළුවන් මට්ටමින් ඒ දේ කරන්න ඕන. ඒ දේ කරද්දී ඒකේ අත්දැකීම කියනවා. හා ඒක වැරදි කිව්වොත් හරි, ඒක වැරදි කිව්වොත් කල්යාණ මිත්‍රයම වැරදි නිසා, ගුරුවරයා මට වැරදි කිව්වේ වැරදි නිසා, ඒකෙන් විශ්වාස වෙන්නේ නැතුව ඒකම තවත් විදිහකට හිතන්න යොමු වෙනා කටයුතු කරන්නට ඕන. ඉතින් ඒ අතරේ අපි නිරන්තරයෙන් මේ අනිත්‍ය සම්බන්ධයෙන් දේශනා කරපු ධර්ම දේශනා අහමින් තවදුරටත් ඒ නේද වැහපු බැටරියකින් මේ බල්බ් එකක් එළිය වෙන්නේ නැහැනේ. චාර්ජ් දැන් චාර්ජ් කර කර ඉන්න බැටරියකින් එළිය දෙනවනේ, චාර්ජ් වෙච්ච බැටරියකින් තමයි එළිය දෙන්නේ බල්බ් එකපත් වෙන්නේ. අන්න ඒ වගේ අපේ මෙතුවක් කාලයක්, මෙතුවක් කාලයක් අපි අනිත්‍ය කියලා යම් අදහසක් තියෙනවනේ. අන්න ඒ අදහසත් එක්ක සකස් වෙච්ච කෝණයක් එක්ක යෙදෙන කාරණාව සිහියෙන් දැකීම තමයි කළ යුතු වන්නේ. ඉතින් ඒ නිසා සුනන්ද මහත්මයා අපි පුළුවන් තරම් මේ බැරි මර ගාතේ අපි වචනේ අපි සාලු විදිහට බැරි මර ගාතේ අඬ අඬ හරි මේක අපිට පුළුවන් විදිහට කරන්න යමු වෙනවා. එතෙන්දි දේන අත්දැකීම ගුරුවරු එක්ක කියන්නට ඕන. හරි ඒක වැරදි කිව්වොත් අනේ මේක වැරදිනේ, අපෝ මං කරාට වැරදි කියලා. එහෙම මේ මොකද්ද මේ අපි මානසික කඩාගෙන වැටෙන නැතුව අපි දිය වෙලා දියාරු වෙලා යන්නේ නැතුව අපෝ ඒකත් එහෙමද කියලා එහෙම නැතුව ආයෙත් මොකද කරන්නේ. ඉතින් වැරද්ද අපේ නේ, සසරාවේ කවුද මේ අපේ වැරද්ද කියන්නේ? බුදුරජාණන්සේ පරිදාවි ඒ රහතන් වහන්සේලා පරිද අපි සසරේ අපිමනේ වැරද්ද කරගත්තේ නේ. ඒ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ උත්තරීතර යනන් වහන්සේලා පලීද අපේ වැරදි වලට උන්වහන්සේලා නෑ නෑ උන්වහන්සේලා කියලා දුන්න දෙයට අපි හදාගත්ත වැරද්දක නෙමෙයි සසර යන්නේ. එහෙනම් වලකට වැටුණොත් ලිඳකට වැටුණොත් මොකද කටෙන්ම තමයි ගොඩේන්නේ, වල කටෙන්ම තමයි ගොඩේ දෙන්නේ. හිතෙන්නම් මේ ලෝකෙට අපි ලෝකෙ ඇදගෙන ගියේ මේකෙන්ම වැඩේ අනිත් පැත්තට හරවගෙන දේශනාවත් තවත් සුපහැදිලිව අහගෙන ඒකට අනුව අපිට තියෙන මට්ටමින් අපි කරන්න යමු වීමයි කළ යුතු වන්නේ.
දසවන්නසක බොම් පැදලි බොම් පිං බොම් සිට පැදලි කිරීමට
තිරුවන් සරණයි සර්. වහන්ස අවසරයි සර්. වහන්ස
තිරුවන්
සර්. ලොකු සන්නස සම අර 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 කන්න ඇහෙනවා කියනකොට සන්නස කන්නට ඇහිච්ච බවක් නැහැ, ඇහිච්ච බව තියෙන සන්නස මට. එතකොට සන්නස මේ ඒකත් එක්ක මම හිතුව විදිහ වැඩි දන්නේ සන්නස. එතකොට සන්නස දැන් ඇහිච්ච බවක් තියෙන්නේ කනතමේ මට තියෙන්නේ. හැබැයි සන්නස එතකොට මම කවුද කියලා හොයනකොට සන්නස මේ මම හොයාගන්න අපහසුයි හොයනකොට. හැබැයි එතකොට සන්නස මේ එතකොට ටිකක් කියන්නේ මම කවුද කියලා හොයාගෙන යනකොට හොයලා අන්තිමට සන්නස බැරි වෙනකොට ඊට පස්සේ හිතනවා උත්තරයක් එනවා මේ මේ අපි කොච්චරනම් මම කොච්චරනම් අඥානකමක දින්නේ මේ ඒ මම කවුද කියලා හොයන්නද. නමුත් හැබැයි ඒ මම 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 අනකරන විදිහට මම ඒ දේවල් ඉස්සර කියන්නේ මේ දේවල් එක්ක ඇලිනවා ගැටනවා හරි එහෙම යනවා කියලා සනස. එතකොට එනවා උත්තරයක් කියනවා ඒ අපන් කොච්චර අඥානකමකද ඉන්නේ මම කියලා දන්නෙත් නැහැ. නමුත් හැබැයි මම කියලා කෙනා කියන කරන විදිහට මම දේවල් ඒ විදිහට යනවා. හැබැයි සනස එතකොට ඊට පස්සේ එහෙම දැන් මට උත්තරයක් එනවානේ මම කොච්චර අඥානකමක දින්නේ කියලා සනස. ආපස්සට එහෙම මේ අඥානයි කියලා හිතන මම කවුද කියලා හිතන සනස හිතන් දෙනවා. ඒතර මම මේ අඥානයි කියලා හිතන මම කවුද කියලා හොයන්නේ කියම සනස. එතනින් එහාට හිතන්නේ විදියක් නැහැ, හිරයිමක් වගේ නේ සනස. එතනින් එහාට ඒ හිතපු විදිය වැරදිද සනස? නැත්නම් චුට්ටක් සනස එතනින් එහාට කොහොමද හිතන්නේ කියන්නේ චුට්ටක් කොහොමද පැහැදිලි කරන්න කරනවා සනස?
ඔව් ඊට පස්සේ ඒ අඥානම මොකවුද කියලා ආපහු ඉතින් ගුරුහරුකමක් ඉතින් අපි ගන්න ඕන. චන්දනට ඉතින් පහසුයි සාමින්වහන්සේගෙන් සම්බන්ධ වෙන්න. ගොඩාක් වටිනා සාමින්වහන්සේගෙන් ඔය ප්‍රායෝගිකත්වයට බර කාරණා අහන එක. එමෙන්න මෙහෙම දෙයක් තමයි. දැන් ඔයි අපිට එනවනේ උත්තරය ආවක කීයේවිල්ලක් විතරයි කියලා. මොකද කරන්නේ? හරි. උත්තරේ දාගෙන ඔය එහෙම නැත්නම් ඔය අඥානම කවුද කියලා ඒක හොයාගන්න බැරු ඔන්නෝ හිර වෙනවා නේ.
එහෙමද?
ඔන්නෝ හිර වෙනවා. ඒ අඥානමම කවුද කියලා ආයෙත් එතනදි බලන්න ඕන. අඥානකමයි මමයි එකක්ද දෙකක්ද? අඥානකමම නම් මම, අඥානකම යම් වෙලාවක නැතුනොත් මාත් නැති වෙන මොඩකම. ඊට පස්සේ නැත්නම් එහෙම නැත්නම් අඥානකම එකක් මම එකක්. එතකොට මොකද දෙකනේ? අවුලන්නේ නෑනේ, ප්‍රශ්නයක් නෑනේ. අඥානකම වෙන එකක් විතර මම වුණොත් මට අඥානකමත් එක්ක කිසි හාද්දවීමක් කිසි සම්බන්ධයක් නැහැ නේ. මම කවුද කියලා හොයාගෙන හොයාගෙන කියන්නට ඕන. මොකද අපි නිශ්චයක තේනවා මේ දැන් ඔබ කියවිල්ලක් විතරයි අපි ඔය කියපු ප්‍රශ්නේම තව විදිහකට කිව්වොත් වෙනත් වචනයකින් කිව්වොත් කියවිල්ලක් විතරයි කියන එක. කියවිල්ලත් මොකද්ද කරන්න ඕන? අපි එන නිගමනය තමයි කියවිල්ල. අක්කේය සිංහලෙන් කියන මේ කේවිල කියනකොට පාලියෙන් කියනවා අක්කේ. අක්කේයස් අක්කේයම් අපරිඤ්ඤාතං. දැන් එහොම ගිහිල්ලා මම කියලා හොයාගන්න බෑ. ඒ හොයාගන්න බැරි මෝඩ මම කවුද? මේ අඥාන යුක්ත මම කවුද? හරි, මේක නිකන් කේවිල්ලක් විතරයි නේද? මීට එහා මොකද්ද කියලා අපි වචනෙන් නොකියුවට අපිට අදහසක් එනවා. මොකද්ද? මේක මේ කේවිල්ලක් විතරයි. හැබැයි ඔන්නෝයි කියවිල්ලක් විතරයි කියලා අපිට සියුම් විදියට නිගමනය කරන්න පුළුවන්. අක්කේයන් අපරිඤ්ඤාතං. කියවිල්ල අපරිඤ්ඤාතං. පිරිසිඳ නොදැක්ක කම නිසා තමයි යෝගාමායන්ති මුච්චුතු. එයා මායි වසඟයට යන්නේ යන්නේ නිසා. අන්න මාරයාගේ අන්න කියවිල්ලත් පිරිසිඳ දකින්න ඕන කියන තැන කියවිල්ල පිරිසිඳ දකින්න නොදැක්කොත් මායා මේ මාර්යාගේ වසඟයකට යනවම තමයි. එහෙමනම් පිරිසිඳ දකින්නවා කියන කාරණය මට කරන්න බැරි තැන අන්න එතකොට තමයි හිතලා හැම විදියකටම හිතන හිතන ඒ හැම විදියකටම මම කවුද කියලා හොයලා ඒ කියන්නේ ඒ මම කවුද කියන්නේ කියලා හොයලා ඒකත් නෑ. ඒ අසතිය ඒ මෝඩ වූ මම කවුද ඒකත් බැරි වෙච්ච තැන ඔන්න දැන් ඇත්තටම අසරණ වෙනවනේ. අන්න යා සුදුසුයි මොකටද? උතුම් බුද්ධ වචනය අහන තැනට. ඉතින් අන්න යා එතකොට ගොඩාක් සුදුසුයි ගුරුවරයාගේ ඇසුරෙන් සූත්‍ර දේශනාවට කියපු විදිහටම මේ මොකද්ද කියලා මේ යමු වෙන සුදුසුයි. චන්දන්ට අදහස ආවද?
එහෙමයි සනස. සනස බොහොම පිං. තිරුවන් සනස.
තිරුවන් සරණයි. හරි. එතකොට එයා ධර්මය අහන්නේ තුන්වෙනි පාර්ශ්වය හැටියට නෙමෙයි. එතකොට කියන්නේ එයා මෙතුවක් කාලයක් ධර්මය අහන්නේ ඇහුවේ තුන්වෙනි පාර්ශ්වයක් හැටියටනේ. පළවෙනි පාර්ශ්වයේ තමයි බුද්ධ භාෂිතය ඇහෙන එක. ඒතර ඇහෙන ඍජුවම ජීවන බුද්ධ භාෂිතයටම ලඟ වීම තමයි දෙවෙනි පාර්ශ්වයේ බවට පත් වීම.
එහෙමයි සම්.
දාර්ශනිකව හිතලා 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 අත්තරමං වෙච්ච. ඔව් අත්තරමං වෙච්චට අන්න එහාට නේද? අන්න මූලික බුද්ධ වචනය පැහැදිලිවාගෙන යන්න. පැහැදිලි නේද කාරණේ?
පැහැදිලි සනස් පැහැදිලි. මේ සයිනස් ඒත් එකම මේ දැන් එතකොට සයිනස් දැන් ඔය දාර්ශනික අසරණ භාවය කියන එක සයිනස් ඒකත් ඇත්තටම ඒක ඒක මට ඒ කියන්නේ මට දාර්ශනික අසරණ භාවයක් ලැබෙනවා කියන්නේ ඒක නැහැ නේ සයිනස්. එතකොට ඒක එතකොට Tamanter එහෙම දෙයක් අර හිතලා අසරණ වුණාම ඒක තවත් ඒකට උත්තරයක් ඒ කියන්නේ ඒ තවත් හිතන දෙයක් හොයාගෙන යනවා මිසක් නැත්නම් අර තමන්ට දාර්ශනික අසරණ භාවයක් ලැබෙනවා කියලා එහෙම නේ නේ සංසෙත.
ඔන්න මන් දැන් දාර්ශනික ඔන්න ස්වාමීන් වහන්සේලා කියලා දෙනවා දාර්ශනිකව අසරණ වෙන්න ඕන. ඔන්න මන් දැන් දාර්ශනිකව අසරණ වෙනවා. ඔන්න දැන් මං හිතනවා හිතනවත් එක ඔන්න මං දැන් දාර්ශනිකව අසරණ වුණා ඔන්න මං දැන් සුදුසු සූත්‍ර දේශනාව අහන්න එහෙම වුණොත් ඒක ආයි ආයි තවත් දෙයක් වීමක්නේ අඬන්න ඉන්න මිනිහන්ට ඇඟිල්ලෙන් අනිනවා වගේ වැඩන්නේ තියෙන්නේ ඒ වගේ ඔන්න මන් දැන් දාර්ශනික හිතුවා එයා ඉතින් අර අඬන්න ඉන්න මනුස්සයා කොහොමත් අඬන්න සූදානමින් ඉන්නේ සිග්නල් වලින් කරදරද
සන චුට්ටක් ඕ කැඩි කැඩි වගේ තමයි චුට්ටක් ඇහෙන්නේ සන
මොකද කරන්නේ මේ මෙහාට ගල විදුලි සඳ වෙලා තියෙන්නේ ඉතින් අර ඒ නිසා මම දැන් ටවර් වලින් දෙන ධාරිතාවය ප්‍රශ්න වෙනවා ඇති සමහර විට ඒකයි වෙනවා ඇත්ත මේ
හෙසනස්
දැන්
චුට්ටක්
පැහැදිලිද
දැන් චුට්ටක් පැහැදිලිද සනස්
පැහැදිලි නේද අර ඒ නිසා දැන් ඔන්නමම දාර්ශනික වෙනවා කියලා එහෙම තැනට ආවොත් ඒ පදනමට ආපු ගමම එයා දාර්ශනික වෙලාද මේ හිතන එක Tamanට ඇවිලද Tamanට ඇවිලනේ අනේ යාගේ ගතියෙම අඬන්න ඉන්න කෙනා කොහොමද අඬනවානේ එයාට ඉතින් විරමුකුත් නැහැ අඬන එකම තමයි අඬන්න සූදානම් වෙන එකම තමයි ඔන්න මං අඬන්න සූදානම් වුණා ඇඟිල්ලෙන් අනින්න ඔන්න හරි කියලා එහෙම කියනවද නෑ හිතන්නේවත් නැති වෙනවක තමයි ඇඟිල්ලෙන් අනින්නේ නේ එතකොට කඳුළු වණින එක වෙනම තාව ඔන්න මං අඬන්න සූදානම් වුණා ඔන්න දැන් අඬන්න හරි ඇඟිල්ලෙන් අනින්න මං ඔන්න මට සූදානම හරි ඔන්න මට ඇඟිල්ලෙන් අනින්න එහෙම කියනවද
නෑ එතකොට සානස එතන ඇත්තම දැන් එතකොට මට පුළුවන් දාර්ශනික අසරණ වෙන්න නේ සානස ඒකත් එතන මට මෙහෙවන්න පුළුවන් තරකට ඇවිල්ලා නේ සානස එතකොට
ඕ ඉතින් ඒක දාර්ශනික අසරණ වීමන්නේ අසරණ වීමක් වෙන්නේ නෑ යාට අසරණ වුණා කියලා හම්බුණානේ හම්බුණාට පස්සේ අසරණ වෙන්නේ නෑනේ
අසරණ වෙන්නේ නැත්නම් මට ඕන විදිහට අසරණ වෙන්නත් පුළුවන් නේ සනස එතකොට ආයි මම මේ පැත්තේ ඉන්නා නේ සනස
ඕ ඒකනේ හරියට හිතනවා නම් ඒ හිතන කෙනාට ඇත්තටම මේ පැත්තට උත්තරයක් ඉන්න විදියක් නැහැ හැබැයි බොරුවකුත් නෙමෙයි වනේ සත්‍යමේ වූ සිද්ධිය. එයාගේ හිතන ගතියත් එක්කයි එයා තමගේ පැත්තට උත්තරයක් ඉන්නේ නැත්තේ. එතනත් එක තමයි අදහස ගතියත්.
එහෙ සනස බොහොම පින් සනස තිරසන
තිරුවන් සරණයි. සුනන්ද මහත්මයා දැන් ප්‍රශ්න හිමත් අඩු නම් විදුලියේ සම්බන්ධයෙන් ගැටලුත් තියෙනවා නම් අපි ප්‍රශ්න නැත්නම් විතරක් අපි මේකකින් අවසන් කරමු. මේ බොහෝ දිනකට අපහසුතාව තියෙනවා නම් ඒක මට ගැටලුවක් නිසා නෙවෙයි මම සිහිපත් කරන්නේ. මට තව ප්‍රශ්න භාගයක් වගේ රැඳෙන්න පුළුවන්.
එමෙයි සර් සුනන්ද
ගැටලුවක් වගේ නම්
අද ප්‍රශ්නයක් යොමු කරන්නේ නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවනේ යොමු කරන්න අපිට පහයක් විතර ගත කරන්න පුළුවන් සයින්දාසර් තපස්වක් නැහැ කියන අදහස ප්‍රකාශ වුණා ඒක කාට ප්‍රශ්නයක් යොමු කරන්නේ නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්
අවසරයි සනස මේ සනස මේක අර සනස හිතනවට වැඩිය සර හිතට මේ අර අපි මොන හරි වැරදියක් ආපම ගරහනකොට සනස එන පොඩි විතර්කයක් දැන් සනස මොනහරි හිතට අපි මොනහරි ගරහනකොට සනස වැරදි දෙයකට අනිත් පැත්තෙන් තව විතර්කයක් කරන සනස ආ දැන් ওই ගරහන්නේ තරහා ඇවිල්ලා නේද කියලා සනස ඒ පැත්තෙන් තව වෙන විතර්කයක් කරනවා ඒ කියන්නේ ආවම හිතට උනත් ගරහන්න හොඳ නැහැ නේද ඒ ඔය ඔයත් ඇවිල්ලා දේශයක් වගේ නේ සනස අනේ වගේ අහස පොඩක් අර ඔතුමා හිතන්නේ යට උප්පක් ප්ලේස් එකක් වගේ දෙයක් වින්ටර් සයින්ස් ස්ක්‍රිප්ට් එක. ඒ වගේ තනිය සයින්ස් කොහොමද පොඩක් හිතන්නේ සයින්ස් පොඩක් අනුකම්පාව පැහැදිලි කරගන්න සයින්ස්.
ලොකු සයින්ස් කියලා දුන්න පිළිමයක් නෙලන කෙනෙක්.
එහෙ සමයි.
රළු වේවට කුළු ගිඩි පාරවල් ගහන්න ඕන. ප්‍රතිමාවේ හරීම හරිය එනකොට මේ චූටි උපකරණ පාවිච්චි කරනවා සියුම් ඒවා. හැබැයි එතන සුළු ගිඩි පාරවල් ගන්න යන්නේ නෑ. හැබැයි කුළු ගිඩි වලින් ගහලා කඩන්න ඕනේ වට මේ චූටි කං හැන්දකින් වගේ එකකින් හීරුවොත් මොකද වෙන්නේ?
ඒක දැනෙන්නේ නෑ සයන්න්සර්.
නෑ. ඔව් රළුවට එනේවට රළුවටම ගහන්න ඕන. ඊට පස්සේ මේ හරි ඒ ගැහුවට පස්සේ සියුම් විදිහට එනවනම් ඒකත් අඳුර ගන්න ඕන. කවදාවත් මේ හිත අපිට මේ කියන්නේ මනුස්සයා කියන චිත්තන්තරය කියලා කියන්නේ මේ හිත මනුස්සයා කියන සිත් අතරක් තේන නියති ලෝකෝ ලෝකේ නේද කියන ඊට පස්සේ හිතගෙන කරනකොට කියනවනේ මේ හිත තමයි නේද මොකද චපලං චිත්තං මේ හිත චපලයි කියන හරිම චපලයි ඒ චපල බව එහෙම දන 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 අන්න එතනට ඒක තමයි සිහිය අවශ්‍ය වෙන්නේ
එහෙසන
සිහිය මේක මෙහෙම නේද උපක්ලේශයක් වෙන්න පුළුවන් කියලා මේකට තරහ හිතක් නේ ඒකට ගැහුව නේද එහෙමයි එහෙමයි කියලා උපක්ලේශේ එන්නත් පුළුවන් ඉතින්
නැසන සත්‍ය මේ බුද්ධ වචන සන වංචනිකයි කියන්නේ කොච්චර සාධාරණද කියලා නේ සන්නස ඒ වෙලාවට දැන් නමුත් අපිට පස්සේ පොඩ්ඩක් සන්නස අර දිනත් වෙලාවකට තමයි ඔක හිතන්නේ වංචනික බවට අහු වුණා කියන එක නමුත් ඒ වෙලාවේ සන්නස අපි ඔකට අහු වෙන අවස්ථාව වැඩි නේ සන්නස
නෑනේ එලි පිට මේ කඩුපුළු අරගෙන ඇවිල්ලා මම තව මරණවා කියලා එහෙම වුත් අඳුර ගන්න පුළුවන් දුවල හරි බේරෙන්න පුළුවන් එලි තියෙන්නේ සුදුවත් හැඳගෙන ඇවිල්ලා නොදන්නවා පිටිපස්සෙන් අනිනකොට මේ හිතා ගන්න බැරි
හිතා ගන්න බැරි සන්නස් බොහොම පින් සන්නස් නේද තරන්
සන්නස් තමයි කියනම වංචනික බව තියෙනවා ඉතින් නේද චිත්තං දන්තං සුඛාවහං මේ සිත දමනය කිරීම සැපේ ඉපදවීමක් කියලාම කියනවනේ ඉතින් ඒ සිත දමනය කිරීම කියලා කියන්නේම යෙදෙන යෙදෙන කාරණා පිළිබඳව හිතන්න යොමු වීමම තමයි ගුරු ඇසුරක් එක්ක ඒ විදිහට ජීවිතය ගත කරන්න කවුරුත් උත්සාහවත් වෙන එකයි අපි කාටත් උපකාරී වෙනස පවතින්නේ
එහෙසනස් බොහොම පිංසනස් තිරුවන් සරණයි
තිරුවන් සරණයි
මොකද අපි මෙතන කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි කරන්නේ නැහැ වගේ අද දවසට අපි අවසන් කරමු හේමන්ත මහත්තයා අපිට උදව් කරන දවසට කරමු
නෛතරන් සර්ණයි සිල් දිනාටම අද දිනේදී අපේ පුජදාහමුව ධර්ම මණ්ඩපය සමගින් අපේ සාකච්ඡාව අවසන් කිරීමේ අවස්ථාවට ලැබෙන තියෙනවා. ඉතින් ප්‍රථමයෙන්ම ඒ සඳහා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන වැඩම කරපු පූජ්‍යපාද තනමල්ල ඥානේමර ස්වාමින් වහන්සේත් එසේම මේ සම්බන්ධලයි අනිකුත් ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් මෙහෙණින් වහන්සේලාත් ඒ සමගම මහාචාර්ය රවිකුලේ මහතිතුමා අනිකුත් අපේ සියලුම කල්යාණ මිත්‍රයන් සහ යාගේ පෞද්ගලික සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්න ලබනවා. ඉතින් අද දිනේදී පුදු පරිදි නොයෙකුත් බාධා අපහසුතා මැද්දේ අපි අපේ මේ සාකච්ඡාව යම් ප්‍රමාණයකට කරන ගිහිල්ලා අපිට තියෙන ඒ ධර්ම ප්‍රශ්න ඉදිරි වීමේ ප්‍රතිපදාවේදී එන්නා වූ ප්‍රශ්න වලට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතාමත්ම මෙතන ඉතාමත්ම අපිට තේරුම් ගත හැකි ක්‍රම ගැඹුරු අවස්ථාවන් අපිට තේරුම් ගත හැකි විදිහට සරලව ප්‍රකාශ පැහැදිලි කරලා දුන්නා ඉතින් සඳහා අනේක වාරයක් පුණ්‍යයන් සිද්ධ කරනවා. ඉතින් අද දිනේදී ඒ අන්දමට පැහැදිලිකට ආසන්න කාලයක් එකමාරට ආසන්න කාලයක් එනදා මෙන්ම මෙම සාකච්ඡාව මෙම අපි හැමදෙනාම දන්නවා මේ අපගේ තුනන්ද පෙරේරා මහතාත් එසේ මහාචාර්ය රුලිමැතුමාගේ එකතුෙන් පවත්වාගෙන යන මේ වැඩසටහන ඒ අන්දමට දැනීම අවස්ථාව. ඒ සඳහා වෙනකම් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී නැවත සිහිපත් කරන අතර උන්වහන්සේටත් උන්වහන්සේගේ දෙමෝපියන් ගුරුවරුන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඇතුළේ සිල් දනාම ඔබගේ සිල් දනාමත් සිහිපත් කරමින් ඇයට පුණ්‍යාන්දුනා සිද්ධ කරනවා. එසේම මහාචාර්ය රවිපුල්ගේ මැතිතුමත් තුමාගේ පවුලේ සිල් දනාත් එතකොට දෙමෝපියන් ගුරුවරු අනිකුත් ආචාර්යවරුන් ඇතුළු සිල් දනාම සිහිපත් කරමින් ඇයටත් පුණ්‍යාන්දුනා සිද්ධ කරනවා. ඉතින් විශේෂයෙන්ම මෙවැනි අපහසු අවස්ථාවලදී පවා අපිට මේ ධර්ම ඥානය ලබා දීම පිණිස වෙහෙසෙන ඒ ස්වාමීන් වහන්සේලාට මහාචාර්යතුමාට ඉතා අපේ පුණ්‍යානුමෝදා සිද්ධ කරනවා. ස්වාමීන් වහන්සේ මහාචාර්යතුමාත් ප්‍රාර්ථනීය බෝධියකින් එසේම සුඛ ප්‍රතිපදාවෙන් මේ ධර්මාභෝධය ලබා ගැනීම පිණිස මේ සියලුම කුසල ශක්තියන් හේතු වේවා වාසනාව වේවා කියලා එසේම කරුණාකර ස්වාමීන් වහන්සේගේ වෙනුවෙන් යම්කිසි මියගේ ඥාතීන් පින් බලාපොරොත්තු වෙන අයටත් එසේම රයික කුලේ මැතිතුමාගේ වෙනුවෙනුත් පින් බලාපොරොත්තු වෙන යම්කිසි ඥාතියෙක් ඉන්නවා සිදු වෙනාට මේ අවස්ථාවේදී පුණ්‍ය අනුමෝදන් සිදු ඒ අයගේ භාවගාමී ජීවිතය යහපත් කළ හැකි ඉක්මනින්ම සුඛිත මෘදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි සහභාගී වන සියලුම කල්‍යාණ මිත්‍රයන් හැමදෙනාගේ තත්ත්වයගේ පෞලිය සිල් දනාටමත් මේ අපි කරගත්ත අකුසල ශක්තියගේ හේතුවෙන් අප ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් වහවා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම ඥානෙ මේ අපි කරගත්ත අකුසල ශක්තිය හේතු වේ වාසනාව වේවා. එසේම අප සිල් දනා වෙනියම් යම්කිසි අපි සම්සීලුම සම්ම්‍ය දෘෂ්ටික දෙවියන් වහන්සේලාට මේ අත්වැඩි පුණ්‍යයන් වසිද්ධ කරමින් එයගේ ඒසුක එයට තම තමන්ගේ සුඛ ප්‍රදා ඉෂ්ට කර ගැනීම පිණිස මේ අපේ රැස් කරගා පුදුල ශක්තියින් හේතු වේ අවාසනා වේවා. අවසානයේදී අප සියලු දෙනාට මම ප්‍රාර්ථනා කරන්නා වූ ඒ අවසාන ඉලක්කය සුඛ නිර්වාණ සුවය ලබා ගැනීම පිණිස අපි රැස් කරගත්තා වූ මේ සියලුම පුදුල ශක්තියින් හේතු වේ අවාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මේ ධර්ම සාකච්ඡාව හමාර කරන ලෙසට.
ඇත්තම ඉතින් අර කතාව සමහර කාරණාවන් අපි දන්න කියන දේ මේ අහන්නේ විමසන්නේ ටික. නමුත් මේ දේවල් අහද්දී විමසද්දී ආය එකට එකතු වෙන කතා කරද්දී අතරම සිංහතුනේ වෙන දේ තමයි අපිට වීර්යය කියන දේ වැඩෙනවා. පැහැදිලි නේද? ඒ කියන්නේ වීර්යය කියන දේ වැඩෙනවා. ඒකට හරි උපකාරකයි මේක. අපේ දැනුම හොමාරු වෙනවා. ඊට පස්සේ අපේ යාන්තාකාර තව ටිවිච දැනගන්න ඕන කාරණා තවත් තීව්‍ර වෙනවා. ඊට පස්සේ වටිනාම දේ තමයි අපිට මේ තුලින් මේ එකිනෙකා මේ පිළිබඳව කතා කරද්දී මේ වචන ඇහෙද්දි සමන්වරට වැටෙද්දි කියද්දි නැවත නැවත අපිට අර ඒගෙන මේ කියන්නේ වීර්යවත් වීම කියන දේ හරි උපකාරක වෙනවා. ඒ නිසා අපි එහෙම මේ වීරයක් වෙමින් උපකාර වෙමින් කරන කටයුත්තක් මේ සත්පුරුෂ මාවතේ දහම කියා දෙන ගුරු දෙවිඳුන්ටත් ශ්‍රාවක සියලු දෙනාටම උතුම් දහමින් සැනසීම පිණිසම මේ උත්තරීතර ගුණ ශක්තින් හේතුපකාර වේවා කියන මෙතකින් මේ කටයුතු හමාර කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු.